ගුරු කෙදර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන්විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
අයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔන්න මේ සෝදානම ආතත් ඌව ගුරු ගෙදරින් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම ඔබට කියලා දෙන්න. අද දවසේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය පාඩම කියලා දෙන්න ඇවිත් ඉන්නේ බදුල මධ්‍ය මහා විද්‍යාලයේ ගයානි ධර්මදාස ගුරුමෑණියන්.
ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. මං හිතන්නේ ඕගොල්ලන් සුපුරුදු පරිදි අදත් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය සඳහා සූදානම් වෙලා ඉන්නවා ඇති. මතක ඇති ඔබට පසුගිය වැඩසටහනෙන් අපි ව්‍යාපාර පසුබිම පිළිබඳව සාකච්ඡා කරා. ව්‍යාපාර පසුබිම යටතේ ව්‍යාපාර සඳහා පදනම් වුණේ මොනවාද, කොහොමද ව්‍යාපාර බිහි වුණේ, ව්‍යාපාර කියන සංකල්පය බිහි වුණේ, ඒ වගේම ව්‍යාපාරවලට අපි කිව්වා විවිධ ඇල්මැති පාර්ශ්වයන් ඉන්නවා, ඒගොල්ලන්ගේ බලපෑම් වලින් තමයි මේ ව්‍යාපාර කටයුතු සංවර්ධනය වෙන්නේ, ඒ වගේම ව්‍යාපාරයක් තුලින් විශේෂයෙන් කරන්නේ මොනවාද කියන මූලික කරුණු පිළිබඳව අපි සාකච්ඡා කරා, ඔගලන්ට මතක ඇති. එතකොට මේ අද අපි කතා කරන්න යන පාඩමටත් අපේ පෙර සාකච්ඡා කරපු පාඩම සම්බන්ධ වෙනවා. ඒකෙදි ඔගලන් ඉගෙන ගන්න ඇතිනේ ඇල්මැති පාර්ශ්වයන් ගැන. මතකද ඒ ඇල්මැති පාර්ශ්වයෝ අපි හඳුනාගත්තා ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ කොටසක් හිටියා, ව්‍යාපාරයට විවිධ බලපෑම් ඇති කරන සහ ව්‍යාපාරයෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙන. ඒ වගේම තමයි ව්‍යාපාරයෙන් පිටත පාර්ශ්වයන් හිටියා, ඒගොල්ලොනුත් විවිධ හේතුන් මත ව්‍යාපාර කෙරෙහි ඇල්මක් ඇති කරගෙන තිබුණා. ඉතින් මේගොල්ලන් මොනවද බලාපොරොත්තු වුනේ? උදාහරණයක් විදිහට අයිතිකරුවෝ ව්‍යාපාරයට විවිධ බලපෑම් ඇති කරා තමන් යෙදුව මුදලට ප්‍රතිලාභ ලබා ගන්න. තමන් යොදවපු මුදලට, එහෙම නැත්නම් තමන්ගේ ආයෝජනයට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන් ව්‍යාපාර කෙරෙහි ඇල්ම බැල්ම දැක්කුවා. නේද? ඒගොල්ලන් ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වලා කටයුතු සොයලා බලලා කැප වෙලා අවශ්‍ය සම්පත් සපයලා ව්‍යාපාරයට විවිධාකාරයේ බලපෑම් එල්ල කරා. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති සේවකයෝ හිටියා. මේ සේවකයෝ කරේ මොකද්ද? තමන්ගේ සේවා සුරක්ෂිතභාවය තහවුරු කරගන්නත්, තමන්ගේ ආත්ම තෘප්තිය ඇති කරගන්නත් ව්‍යාපාර ආයතනයේට කැප වෙලා තමන්ගේ හැකියාවන් යොදාගෙන වැඩ කටයුතු කරා. එතකොට අපි දන්නවා ආයතනයේ ඇතුලේ, ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න කළමනාකරුවෝ, සේවකයෝ, අයිතිකරුවෝ වගේ අය ව්‍යාපාරයේ සංවර්ධනයේ උදෙසා, ප්‍රවර්ධනයේ උදෙසා විවිධ කටයුතු කරනවා. මේගොල්ලන්ගේ බලපෑමක් ව්‍යාපාරයට තියෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාරයෙන් පිටත ඉන්න පුද්ගලයින්. මතකද ඔයගලන්ට රජය ගැන අපි කතා කරා, ඊළඟට සැපයුම්කරුවෝ ඉන්නවා කියලා අපි කිව්වා, තරඟකරුවෝ ඉන්නවා කිව්වා. ඒගොල්ලන් ව්‍යාපාර කෙරෙහි ඇල්ම බැල්ම දානවා. මොකටද? ව්‍යාපාරය රැඳුනොත් තමයි, ව්‍යාපාරය පැවතුනොත් තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. ඒ වගේම තමයි ව්‍යාපාරයට කිසියම් විදිහක බලපෑමක් කරන්න මේ බාහිර පාර්ශ්වයන්ට පුළුවන්කම තිබුණා. කොහොමද බලපෑම් කරේ? උදාහරණයක් විදිහට තරඟකරුවෝ හොඳ අලෙවි ප්‍රවර්ධන ක්‍රමයක් භාවිතා කරලා පාරිභෝගිකයෝ ආකර්ෂණය කරගත්තම ව්‍යාපාරයට එන පාරිභෝගික පිරිස අඩු වුණා. රජයේ විසින් විවිධ ප්‍රතිපත්ති නීති රීති ගෙනෙල්ලා ව්‍යාපාරවලට කිසියම් බලපෑම් ඇති කරපු අවස්ථා තිබුණා. ඒ වගේම තමයි ව්‍යාපාරයක් හොඳට කරගෙන ගිහින් රජයට ආදායම් ලබා ගන්නත් රජය බලාපොරොත්තු වුණා. මේ විදිහේ ව්‍යාපාරයක් කෙරෙහි විවිධ සාධක බලපානවා. අපි මේ සාධක කොහෙද තියෙන්නේ කියලා බලමු. ව්‍යාපාරයට බලපෑම් කරන සාධක තියෙන්නේ ව්‍යාපාරය අවටමයි. එහෙම නැත්නම් ව්‍යාපාරය හා සම්බන්ධ වටපිටාව තුලින් තමයි ව්‍යාපාරයට අපි කලින් කිව්ව විවිධ බලපෑම් ඇති කරන්නේ. මෙන්න මේ බලපෑම්, එහෙම නැත්නම් ව්‍යාපාරයට ඍජුව හෝ වක්‍රව ඇති කරන බලපෑම් පිළිබඳවත්, ඒ බලවේග කොහෙද තියෙන්නේ කියන දේ පිළිබඳවත් තමයි අද දවසේ පාඩමින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ව්‍යාපාර හා ගිණුම් කරන විෂයට අදාළව සංකල්පයක් විදිහට බැලුව ඕගොල්ලන්ගේ පෙළ පොතේ දෙවන පාඩම, ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් ඕගොල්ලන් දන්නවා ඇති ව්‍යාපාර පරිසරය කියලා අපි අදහස් කරන්නේ ව්‍යාපාරයකට සම්බන්ධ වෙන වටපිටාවයි. මම ඕගොල්ලන්ට අර ප්‍රවේශයේදී කිව්ව පාර්ශ්වයන් බැලුවොත් ව්‍යාපාරය ඇතුලේ පාර්ශ්වයන් ඉන්නවා, ව්‍යාපාරයෙන් පරිබාහිරව පාර්ශ්වයන් ඉන්නවා. මේගොල්ලන් ඍජුව හෝ වක්‍රව ව්‍යාපාරයේ කටයුතු වලට, දෛනික ක්‍රියාකාරකම් වලට, මෙහෙයුම් කටයුතු වලට විවිධ බලපෑම් ඇති කරනවා. ඒ වගේම තමයි මෙන්න මේ බලපෑම් ඇති කරන ස්වභාවයන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අපි රජය ගත්තොත්, රජය වෙනස් වෙනකොට, දේශපාලන වශයෙන් රජයක් වෙනස් වෙනකොට ව්‍යාපාර කෙරෙහි විවිධ බලපෑම් ඇති කරන්න පුළුවන්. සමහර ව්‍යාපාරවලට යහපත් ප්‍රතිපත්ති වගේ දේවල් ඇති කරනවා. ඇතැම් විට ව්‍යාපාර සංවර්ධනය සඳහා ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලන්ට තේරෙන්න ඕන මේ බාහිරෙන්, එහෙම නැත්නම් ව්‍යාපාරයේ ඇතුළතින් හෝ පිටතින් සිද්ධ වෙන බලපෑම් වලට අනුව ව්‍යාපාරයකට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ පරිසර බලවේගවලට අනුගත වෙලා කටයුතු කරන්න ව්‍යාපාරයකට සිද්ධ වෙනවා. ඉතින් මේ ව්‍යාපාර පරිසරය කියන එක ඉතාමත් වැදගත්. මොකද ව්‍යාපාරයකට නිරන්තරයෙන්ම ගනුදෙනු කරන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන පරිසරය යටතේ. ඒ වගේම අපි කිව්වා මේ පරිසරය අනුව ව්‍යාපාරයේ කටයුතු වෙනස් වෙන්න ඕන, නම්‍යශීලී වෙන්න ඕන, එහෙම නැත්නම් ඒවට අනුගත වෙන්න ඕන. එහෙම නොවුනොත් ව්‍යාපාරයක අඛණ්ඩ පැවැත්ම රඳා පවතින්නේ නැහැ. ඒක නිසා ව්‍යාපාර පරිසරය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය හදාරන ශිෂ්‍යයෙකුට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම ඕගොල්ලන් කවදා හරි දවසක ප්‍රායෝගිකව මේ දේවල් අත්හදා බලන්න යනකොට, විභාග ඉවර කරලා ගෙදර නිකන් ඉන්න කාල වේලාවෙදී අපි හිතුවොත් එම මම ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා හිතුවොත්, මේ ඉගෙන ගන්න කරුණු විභාගය මූලික කරගෙන විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතේට ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වැදගත් කරුණු බවට පත් වෙනවා. ඒ හින්දා උගලන්ට ආරාධනා කරනවා ඉතා රසවත් විදිහට අපි මේ සාකච්ඡාව අරගෙන යන්න මාත් එක්ක එකතු වෙන්න කියලා. එතකොට ව්‍යාපාර පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් යටතේ අපි ඉගෙන ගන්නවා. එකක් තමයි අභ්‍යන්තර පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාරය ඇතුළතින් ඉඳගෙන ව්‍යාපාරයට විවිධ බලපෑම් එල්ල කරන පාර්ශ්වයන් සහ බලවේගයන් අපි හඳුනගන්නවා අභ්‍යන්තර පාර්ශ්වය, එහෙම නැත්නම් අභ්‍යන්තර පරිසරය ලෙස. උදාහරණයක් විදිහට අභ්‍යන්තර පරිසරයේ අපිට දකින්න පුළුවන් අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ. ඔගොල්ලන්ගේ පෙළ පොතට අදාළව ඒ ටික තමයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් ඊට අමතරව ව්‍යාපාරයක තියෙන සම්පත් අපිට අභ්‍යන්තර බලවේග විදියට ගන්න පුළුවන්. ඊළඟට සංවිධාන ව්‍යුහය, ඒකත් අභ්‍යන්තර බලවේගයක් විදියට ගන්නවා. ඒ කියන්නේ අපේ තනතුරු, නිරතල, බලතල සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක සංවිධාන ව්‍යුහය යටතේ අපි කතා කරනවා. ඊළඟට සංස්කෘතිය, ව්‍යාපාරයක් ඇතුලේ තියෙන සංස්කෘතියත් ව්‍යාපාරයේ ඇතුළේ ඉඳගෙන අභ්‍යන්තරව ඉඳගෙන ව්‍යාපාරයට විවිධ බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඊළඟට මම කියවන ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි හඳුනා ගන්නවා කියලා. අනිත් කොටස තමයි බාහිර පරිසරය. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පරිබාහිරව ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා, ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් එල්ල කරන විවිධ පාර්ශ්වයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තමයි අපි මේ බාහිර පරිසරය යටතේ හඳුනගන්නේ. උදාහරණ විදිහට කිව්වොත් විශේෂයෙන්ම ලොකුම බලපෑමක් එල්ල කරන පාර්ශවයේ තමයි ගනුදෙනුකරුවෝ. එහෙම නැත්නම් පාරිභෝගිකයෝ. මේගොල්ලන් නැතිනම් ව්‍යාපාරයක පැවැත්මක් තහවුරු කරන්න බැහැ. ව්‍යාපාරයක් පවතින්නේ තනිකරම ගනුදෙනුකරුවන් පාරිභෝගිකයන් මත. ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ වමනාවල් තෘප්තිමත් කරොත් තමයි ව්‍යාපාරයක පැවැත්ම තහවුරු වෙන්නේ. ඒ නිසා බාහිර පරිසරයේ තියෙන ප්‍රධානම බලවේගයේ විදිහට අපිට ගනුදෙනුකරුවන් ගන්න පුළුවන්. ඊට අමතරව සැපයුම්කරුවන්, තරඟකරුවන්, දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය සහ ගෝලීය පරිසරය කියන සාධක, බාහිර පරිසර සාධක විදිහට අපිට හඳුනගන්න පුළුවන්. අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන ව්‍යාපාර පරිසර පද්ධතීන් පිළිබඳ දළ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම මේ එක එක බලවේගවලින් ව්‍යාපාරයට එල්ල කරන බලපෑම් ඉතා සරලව අඳුනගන්න තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඕගොල්ලන් දන්නවා ව්‍යාපාරයක් දැඩි තරඟකාරීත්වයකට මූණ දීලා තියෙනවා. අපි රට රටවල් අතර දැඩි සම්බන්ධතා ගොඩනගාගෙන ලෝකයේම සංනිවේදනයේ සහ තාක්ෂණයේ දියුණුව නිසා විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. මේ විශ්ව ගම්මානය තුළ ව්‍යාපාර කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? මේ විශ්ව ගම්මානය කියන සංකල්පය තුළින් ව්‍යාපාර සඳහා එල්ල වෙලා තියෙන බලපෑම් මොනවද කියන එකත් අද දවසේදී අපි ලුහුඬින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැනටමත් අපි කවුද පරිසර සාධක දෙක මොනවද කියලා හඳුනගත්තා. කවුද මේ අභ්‍යන්තර පරිසරයේ සහ බාහිර පරිසරයේ ඉන්නේ කියන එක අපි හඳුනගත්තා. එතකොට මේගොල්ලන් කොහොමද මේ අභ්‍යන්තර පාර්ශවයන් සහ බාහිර පාර්ශවයන් ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් එල්ල කරන්න කික්ක ගැනයි මේ මොහොතේ අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අපි කලින් පාඩමේ පැහැදිලිව අඳුනගත්තා අයිතිකරුවෝ කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයන පුද්ගලයා. මේගොල්ලන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරිකයන්ගේ දැනුම, පළපුරුද්ද තුළින් ව්‍යාපාරයක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. අයිතිකරුවන් කියන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ ඉන්න ප්‍රබලම සාධකයා. එතකොට අයිතිකරුවන්ගේ අධ්‍යක්ෂීම් බහුලත්වය, දැනුම, ඊළඟට ඒගොල්ලන් සතු මූල්‍ය ශක්තිය වගේ දේවල් ව්‍යාපාරයට ධනාත්මක බලපෑම් ඇති කරනවා. ව්‍යාපාරයේ සංවර්ධනයට වර්ධනයට ඉවහල් වෙනවා. ඊළඟට වැදගත්ම පාර්ශවයක් තමයි කළමනාකරුවන් කියන්නේ. මේගොල්ලන් කරන්නේ අයිතිකරුවන්ගේ අරමුණු ඉෂ්ට කරලා දෙන්න අයිතිකරුවන් විසින් සපයපු සම්පත් නිවැරදිව මෙහෙයවලා තීරණ ගන්න පුද්ගලයෝ තමයි කළමනාකරුවන් විදියට අපි හඳුනගන්නේ. කළමනාකරුවෝ කොහොමද මේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරන්නේ? ඒගොල්ලන් තමයි සම්බන්ධීකරණය කරන්නේ. කවුරු කවුරුද? ගනුදෙනුකරුවන් සහ සේවකයින්, සේවකීන් සහ සේවකයින්, අයිතිකරුවන් සහ කළමනාකරුවන් කියන පාර්ශවයන් අතර විවිධ සම්බන්ධීකරණයන් කරන්නේ කළමනාකරුවන් විසින්. සමහර ව්‍යාපාර ආයතනවල අයිතිකරුවාම කළමනාකරුවා වෙනවා. වෙනත් කළමනාකරන මට්ටමේ සේවකීන් නොමැති අවස්ථාවල අයිතිකරුවා විසින්ම කළමනාකරුවාගේ භූමිකාවත් ඉටු කරනවා. එතකොට කළමනාකරුවෙක් විසිනුත් ව්‍යාපාරයේ නිවැරදි තීරණ ගැනීම තුළින් අයිතිකරු විසින් ලබල දෙන සම්පත් උපරිම ඵලදායිතාවකින් යුක්තව උපයෝජනය කරමින් ව්‍යාපාරයට විවිධ වූ බලපෑම් ඇති කරනවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕන අපි බලාපොරොත්තු වෙන කළමනාකරුවෙක් ව්‍යාපාරයට ආවේ නැත්තම් ධන බලපෑම් ඇති වෙනවා වගේම කළමනාකරුවෙක් තුළින් ව්‍යාපාරයේ කෙරෙහි ඍණ බලපෑම් ඇති වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට කළමනාකරුවට අපේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිළිබඳ, අපි හිතමුකෝ අපි නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා ඇඟලුම් කර්මාන්තශාලාවක්. හැබැයි අපි කළමනාකරුවෙක් විදිහට බඳවගෙන තියෙන කෘෂිකර්මය විෂය හැදෑරුවෝ කළමනාකරුවෙක්. එතකොට එයාට අවබෝධයක් නැහැ ඇඟලුම් කර්මාන්තශාලාවක මොකද්ද වෙන්නේ කියලා. එතකොට කළමනාකරුවාගේ අර අත්දැකීම් නොමැති බව ව්‍යාපාරයට ප්‍රීණාත්මකව බලපාන්න පුළුවන්. මේ විදිහ අවස්ථාවලට ඕගොල්ලන්ට මූණ දෙන්න පුළුවන් වෙනවා ප්‍රායෝගික ජීවිතයේ අපි ව්‍යාපාර පිළිබඳ අධ්‍යයනය කරන්න යනකොට. ඉතින් මේ හැම කෙනෙක්ගෙම ධන බලපෑම් සහ ඍණ බලපෑම් තියෙනවා. මේවා ව්‍යාපාරවලට ඍජුවම සෝ වක්‍ර විදිහට බලපෑම් ඇති කරන්න පුළුවන්. දැන් ඒ අපි කතා කරේ අභ්‍යන්තර පරිසර සාධක පිළිබඳව. අපි බලමු බාහිර පරිසර සාධක මොනවද. බාහිර පරිසර සාධක කියලා අපි ප්‍රධාන වශයෙන් සැලකුවේ ගනුදෙනුකරුවන්. ගනුදෙනුකරුවන් කියන්නේ භාණ්ඩ හෝ සේවා, ව්‍යාපාර ආයතනයක් තුළින් භාණ්ඩ හෝ සේවා මිලදීලා ගන්න පුද්ගලයෝ තමයි අපි පාරිභෝගිකයන් හෙවත් ගනුදෙනුකරුවන් විදියට හඳුනගන්නේ. එතකොට අපි මුලින්ම කතා කරා ව්‍යාපාරයක පැවැත්ම තීරණය වෙන්නේ මේ ගනුදෙනුකරුවන් මත කියන එක. එතකොට ව්‍යාපාරය දැනගන්න ඕන ගනුදෙනුකරුවාගේ ස්ථිතැඟි. ඒ කියන්නේ එයාගේ අවශ්‍යතා සහ උවමනා මොනවද කියලා හරියට තේරුම් අරගෙන ඒ අවශ්‍යතා තෘප්තිමත් කරන ආකාරයේ භාණ්ඩ හා සේවා සැපයීම තමයි ව්‍යාපාරයක් සතු වගකීම වෙන්නේ. ඒ වගේම තමයි මේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතවලට වෙන විවිධ සිදුවීම්. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මෙන්න කොවිඩ් වසංගතයේ හින්දා මේගොල්ලන්ට ගනුදෙනුකරුවන්ට රැකියා අවස්ථා අහිමි වෙලා ගිහින් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ආදායම් මට්ටම වෙනස් වෙලා තියෙනවා. මේ ආදායම් මට්ටම වෙනස් වුණාම ඒගොල්ලන්ගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වෙන්න පුළුවන්. මේ මිලදී ගැනීමේ හැකියාව, එහෙම නැත්නම් අපි ආර්ථික විද්‍යාවේදී කියනවා ක්‍රය ශක්තිය කියලා. මේ ක්‍රය ශක්තිය හීන වූ පාරිභෝගිකයෙක්ගෙන් ව්‍යාපාරයට ඇති වෙන්නේ මොන විදිහේ බලපෑමක්ද පොඩ්ඩක් කල්පනා කරන්න බලන්න. හොඳට සල්ලි තියෙනවනම් පාරිභෝගිකයෝ නිරන්තරයෙන් ව්‍යාපාර ආයතනවලට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරගන්නවා. නමුත් අපි හිතමු අපේ කිසියම් හේතුවක් හින්දා එක්ක අසනීපයක් වුණා. එහෙම නැත්නම් මේ කොවිඩ් කියන වසංගතය හින්දා. එහෙම නැත්නම් රජයේ ප්‍රතිපත්තියකින් අපි හිතමුකෝ මේ රැකියා අවස්ථා අහිමි වුණා කියලා. ඒ විදිය අවස්ථාවක පාරිභෝගිකයන්ගේ ආදායම් මට්ටම පහළ යනවා. එතකොට ව්‍යාපාරවලට ඇති වෙන්නේ ඍණ බලපෑමක්. ඒගොල්ලන් ව්‍යාපාර කෙරෙහි ඇදිලා එන්නේ නැහැ. තමන්ගේ අවශ්‍යතා සහ උවමනා ඉතා අවම වශයෙන් තමයි තෘප්තිමත් කරගන්න යන්නේ. එතකොට මෙන්න මේ විදිහ තත්වයක් තුළදී ගනුදෙනුකරුවෙකුට පුළුවන් ව්‍යාපාරයකට ධනාත්මක මෙන්ම ඍණාත්මක බලපෑම් ඇති කරන්න. එතකොට ව්‍යාපාර කෙරෙහි ඉතාමත් ආසන්න බලපෑමක් කරන්න පුළුවන් පාර්ශවයක් විදිහට අපිට ගනුදෙනුකරුවන් හඳුනගන්න පුළුවන්. ඊළඟට බාහිර පාර්ශවයක් විදිහට ඉන්නේ අපේ තරඟකරුවෝ කියන අය. තරඟකරුවෙක් කියන්නේ කවුද? දැන් ඔයගොල්ලන්ගේ පන්තියෙත් ඉන්නවා පන්තියේ පළවෙනියා ගන්න එක්කලාට තරඟයක් දෙන්න ඉන්නවා දෙවෙනියා, නේද? ඒතර මේ පුද්ගලයෝ දෙන්නම සමානයි. එකම විෂයන් ඉගෙන ගන්න, එකම වයස් මට්ටමේ, නේද? එකම විභාගයකට පෙනී සිටින්නේ, සමාන පාර්ශවයන් දෙකක්. ඔන්න තරඟකරුවෝ. වෙළඳ ලෝකෙදිත් අපි තරඟකරුවෝ කියලා හඳුනගන්නේ කිසියම් ව්‍යාපාරයක නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවයකට සමානම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ආයතනයක් තමයි තරඟකරුවෙක් කියලා අපි හඳුනගන්නේ. ඉතින් මේ තරඟකරුවෝ බාහිර පරිසර සාධකයක් විදිහට කොහොමද ව්‍යාපාරයට බලපෑම් මෙල්ල කරන්නේ? අපි මම කලිනුත් ඔයගලන්ට කිව්වා තරඟකරුවෙකුට පුළුවන් වෙළඳපළේ ඉන්න පාරිභෝගික පිරිස ඉතා ඉක්මනින් ආකර්ෂණය කරගන්න විවිධ ක්‍රම උපායන් භාවිතා කරන්න. සමහර වෙලාවට ඒගොල්ලන් මිල ක්‍රම උපායන් මාර්ක කරනවා. ඒ කියන්නේ මිල අඩු කරනවා, සමහරවිට වට්ටම් දෙනවා වගේ දේවල් තීරණ ගන්නවා. ඇතැම් අවස්ථාවල තරඟකරුවන්ට පුළුවන් ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් භාණ්ඩ සපයන්න තමන්ගේ සමාන නිෂ්පාදකීන්ට වඩා වෙනස් ආකාරයට. ඊළඟට මේගොල්ලන් වෙළඳපළට භාණ්ඩ ඉදිරිපත් කරන විදිය, මේගොල්ලන්ගේ ඇසුරුම, මේගොල්ලන් පාරිභෝගිකයන්ට සලකන ආකාරය. ඔගොල්ලන් අහලා ඇති අලවියෙන් පසු සේවා තියෙනවානේ. සමහර ව්‍යාපාර ආයතන කරනවා තමන්ගේ නිෂ්පාදනයක් අලවි කරාට පස්සේ ඒක ගෙදරටත් ගිහින් දීලා ඒක සවි කරන්න දෙයක් තියෙනවා නම් සවි කරලා මේක ක්‍රියාත්මක වෙන හැටි කියලා දීලා ඊළඟට අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත නොමිලේ ඇවිල්ලා නඩත්තු කිරීම වගේ දේවල් කරනවා. මෙන්න මේවා තුලින් තරඟකරුවෙකුට සමාන ව්‍යාපාර ආයතන සමග ලොකු තරඟයක් ඇති කරවන්න පුළුවන්. ඒක අපේ ව්‍යාපාරයට දැඩිව බලපානවා. මගේ සමාන තරඟකරුව මේ ගොඩක් උසස් පහසුකම් තම පාරිභෝගිකයාට සපයනවන පාරිභෝගිකයෝ බලන්නේ තමන් ගෙවන මුදලට වැඩි පහසුකම් ප්‍රමාණයක් ලබා ගන්න එක තමයි පාරිභෝගිකයන්ගේ අභිලාෂය. එතකොට මේ තරඟකරුව ප්‍රබල තරඟකරුවෙක් ඉන්නවා කියලා කියන්නේ ව්‍යාපාරයට දැඩි බලපෑමෙල්ල කළ හැකි අවස්ථාවක්. එහෙම නැත්නම් අපි පාඩම අවසානයේ අපි මේව හඳුනා ගන්නවා තර්ජන විදියට. ඒ වගේම තමයි තරඟකරුවෝ එච්චර නැත්නම් වෙළඳපළේ ඉන්නේ බොහොම සුළු තරඟකරුවෝ පිරිසක් නම් ඒගොල්ලන්ගේ අලෙවි ප්‍රවර්ධන ක්‍රම ශක්තිමත් නැත්නම් ඒගොල්ලන්ගේ නිෂ්පාදිතවල ගුණාත්මභාවයෙන් අඩුයි නම් ඒගොල්ලන්ගෙන් ව්‍යාපාරයට ඇති වෙන්නේ ඉතා අඩු බලපෑමක්. මෙන්න මේ ආකාරයෙන් තරඟකරුවන්ට පුළුවන් ව්‍යාපාර කෙරෙහි විවිධ බලපෑම් ඇති කරන්න. ඊළඟට තවත් වැදගත් බාහිර පරිසර සාධකයක් තමයි පාර්ශවයක් තමයි සැපයුම්කරුවන් කියන්නේ. ඒතර ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන පහසුකම් වගේ දේවල් සපයන පාර්ශව තමයි අපි සැපයුම්කරුවන් කියලා සලකන්නේ. ඉතින් මේ සැපයුම්කරුවන් කොහොමද අපේ ව්‍යාපාරයට බලපෑම් කරන්නේ? අපිට හිතන්න පුළුවන් මේක මගේ ව්‍යාපාරේ, මමයි සල්ලි යෙදුවේ. ඉතින් කොහොමද අර පිට කෙනෙක් මේකට බලපෑම් කරන්නේ කියන එක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට බලපෑම් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්නකෝ, දැන් ඔන්න මම අද නිමියදුන් ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යාපාරිකයෙක් කියලා හිතන්නකෝ. මම අද බලාපොරොත්තු වෙනවා ගවුම් 10ක් මහලා වෙළඳපළට දාන්න. නමුත් මට මේකට අවශ්‍ය වෙන නූල් මගේ ළඟ නැහැ. එතන මම සැපියුම් කරුවෙකුට කියනවා මට මෙන්න මේ වර්ගවලින් මෙන්න මේ ප්‍රමාණවලින් නූල් අවශ්‍යයි, මේ නූල් ටික අද දිනේ මෙන්න මේ වෙලාවට පෙර ලැබෙන්න සලස්වන්න. සැපියුම් කරුව මොකද්ද කරන්නේ? සැපියුම් කරුව දන්නේ නැහැ මේ ව්‍යාපාරිකයාගේ අරමුණ මොකද්ද කියන එක. එයා ඉතින් අද උදේ නෙමෙයි හිමී හිට හැන්දෑවට විතර බඩු ටික ගෙනෙද්දෙනවා. එතකොට ව්‍යාපාරිකයාගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්ද? බැහැ. එයා හිතනවා දැන් මම අද 10ට වෙළඳපොළට මෙන්න මේ තරම් ඇඟලුම් ප්‍රමාණයක් දාන්න ඕනේ. එයාගේ හිතේ තිබුණාට අර සැපයුම් කරුවා එයාගේ බඩු ටික එව්වේ නැත්තම් නියමිත වෙලාවට ව්‍යාපාරිකයාගේ අරමුණ සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. හිතන්න ඒගොල්ලන් එවන අමුද්‍රව්‍යවල ගුණත්වය අඩු වුණා කියලා. ගුණත්වය අඩු දේවල් යොදලා අපේ නිෂ්පාදනය කරොත් වෙළඳපොළට දාන ව්‍යාපාරිකයාගේ නිෂ්පාදිතයත් ගුණත්වයෙන් අඩු පාරිභෝගිකයා ප්‍රතික්ෂේප කරන භාණ්ඩයක් හෝ සේවයක් බවට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් පුළුවන් සැපයුම් කරුවෙකුට ව්‍යාපාරයේ කටයුතු කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන්න. ඒක නිසා ව්‍යාපාරයක වගකීමක් තමයි විශ්වාසවන්ත සැපයුම් කරුවන් රඳවා ගන්න එක. ඊළඟට තවත් වැදගත් බාහිර පරිසර සාධකයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් දේශපාලන පරිසරය කියන එක. කොහොමද දේශපාලනයේ ව්‍යාපාරයකට බලපාන්නේ? දේශපාලනය ව්‍යාපාරයකට බලපාන ආකාරයක් තියෙනවද? මම ඔයගලන්ට මුලින්ම කිව්වනේ මේ පරිසර සාධක ඍජුව හෝ වක්‍රව බලපෑම් ඇති කරනවා කියලා. ඍජුව බලපෑම් ඇති කරන්නත් පුළුවන්, වක්‍රාකාරයෙන් බලපෑම් ඇති කරන්නත් පුළුවන්. දේශපාලන පරිසරයේ යටතේත් අපිට හඳුනා ගන්න තියෙන්නේ අපි හිතමුකෝ රජයක්, ඔන අලුත් දේශපාලන පක්ෂයකින් රජයක් බලයට පත් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ආර්ථික ප්‍රතිපත්ති, ඒගොල්ලන් ගන්න තීරණ, ව්‍යාපාර කෙරෙහි ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට පහුගිය කාලේ ඔයගලන්ට මතක ඇති එක්තරා රජයක් බලයට පත් වුණාට පස්සේ ස්වභාවික සම්පත් වලින් කරන නිෂ්පාදන වලට විවිධ වූ නීති රීති දැඩි ලෙස පැනෙව්වා. ඒ තුලින් සිද්ධ වුණේ මොකද්ද? සැපයුම් කරෝ විශේෂයෙන් ඔය ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ව්‍යාපාර කරන්නේ ගොඩක් මහා පරිමාණ ව්‍යාපාර වලට ඕන අමුද්‍රව්‍ය සපයන පුද්ගලයන්. උදාහරණයක් විදිහට වැලි, ගල්, ඊළඟට දැව වගේ දේවල්. ස්වභාවික සම්පත් සුරකීමේ අරමුණින් රජයේ හොඳ ප්‍රතිපත්තිය, ඒ අරමුණින් මේ ව්‍යාපාර කෙරෙහි සීමිත ආයුරින් පාවිච්චි කරන්න ඕන ස්වභාවික සම්පත් කියන අරමුණ ඇතුව විවිධ ප්‍රතිපත්ති තීරණය කරාට පස්සේ ඒවා ඍජුවම අර සැපියුම් කරුවන්ට එහෙම නැත්නම් ව්‍යාපාරවලට බලපෑම් ඇති කරපු අවස්ථා තියෙනවා. එතකොට රජය ඒක මම කිව්වේ ඍණ බලපෑමක් ඇති වුණ අවස්ථාවක්. සමහර වෙලාවට රජයේ විසින් ඉහළ බදු ආදායම් අය කරන්න තීරණ ගන්නවා. සමහර අවස්ථාවලදී යටිතල පහසුකම් ප්‍රවර්ධනයේ වගේ ධනාත්මක බලපෑම් ඇති කරන අවස්ථාත් අපිට දකින්න පුළුවන්. මේ විදිහේ මම මේ උදාහරණ කීපයක් කිව්වේ ඔයගලන්ට දේශපාලන පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීම ඍජුවම ව්‍යාපාරවලට බලපෑම් ඇති කරනවා. සමහර ප්‍රතිපත්ති සහ තීරණ තීන්දුව තීරණ වක්‍රාකාරයෙන් ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරනවා. ඉතින් ව්‍යාපාරයක් මේ පරිසරයට අනුගත වෙනවා කියලා කියන්නේ ව්‍යාපාරයක් නම්‍යශීලී වෙන්න ඕනේ කිව්වනේ මම. එතකොට මේ ප්‍රතිපත්ති යටතේ තීන්දුව තීරණ සහ ඍණ බලපෑම් ඇති වෙනකොට ඒවට අනුගත වෙමින් නීත්‍යානුකූලව කටයුතු කරන්න ව්‍යාපාරයක් පෙළඹෙන්න ඕන. එතකොට ඒක ව්‍යාපාරයේ ස්වභාවය අනුව ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් ඇති වෙන්න පුළුවන්. මං හිතන්නේ ඔයගලන්ට පැහැදිලි ඇති කොහොමද දේශපාලන වටපිටාව එහෙම නැත්නම් දේශපාලන පරිසරය කියන එක ව්‍යාපාරයේ මෙහියුම් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්නේ කියන එක. ඔයගලන්ට තවත් උදාහරණයක් කියනවා නම් අයවැය ප්‍රතිපත්ති ගැන කතා කරොත් අපි හැමෝම බලාගෙන ඉන්නවා අයවැයක් කෙනකන් නේද? ව්‍යාපාරිකයෝ විතරක් නෙවෙයි හැම සාමාන්‍ය පුරවැසියෙක්ම බලාගෙන ඉන්නවා මේ අයවැයෙන් අපිට ලැබෙන සහන මොනවද කියන එක. එතකොට අයවැය ප්‍රතිපත්තියක් විදිහට අපි ඉදුවත් ව්‍යාපාරිකයන්ට ධනාත්මක බලපෑම් ඇති කරන ප්‍රතිපත්තියක් ගෙනාවා කියලා ඇත්තටම එතකොට ව්‍යාපාරිකයන්ගේ කටයුතු සංවර්ධනය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු අධිවේගී මාර්ග ලංකාව පුරාම ව්‍යාප්ත කරන්න තීරණයක් ගත්තා කියලා. එතකොට ඉතා ඉක්මනින් නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙනවා. සමහර අවස්ථාවල අපි අපනයනය කරනවා නම් ඒ සඳහා වෙන ප්‍රතිපත්ති ලිහිල් ප්‍රතිපත්ති අයවැයක් මගින් තීන්දුවනේ කරොත් ඒවා ධනාත්මක ආකාරයෙන් ව්‍යාපාරවලට බලපෑම් ඇති කරනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ කොවිඩ් වසංගතය හේතුවෙන් විවිධ ආනයන සීමා කිරීම ඇති කරා. ඒකෙන් සිද්ධ වුණේ මොකද්ද? ආනයන වෙළඳාමේ නිරත ව්‍යාපාරවලට ඍණ බලපෑමක් ඇති කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වීමක් අත මගහැරීමක් සිද්ධ වුණා. මේ ඔගලන්ට මේ ප්‍රායෝගිකව තියෙන උදාහරණ ආශ්‍රයෙන් මේ දේවල් හොඳින් තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඔගලන් නිතරම දැනුවත් වෙන්න ව්‍යාපාර ලෝකයේ මොනවද වෙන්නේ, ව්‍යාපාර පරිසරයේ ඇති වෙන වෙනස්කම් මොනවද, ඒවා කොහොමද ඍජුව සහ වක්‍රාකාරයෙන් ව්‍යාපාරයේ දෛනික ක්‍රියාකාරීත්වයට බලපෑම් එල්ල කරන්නේ කියන එක බලන්න. බලන්න වගේම මේ කියන විෂය කරුණුත් එක්ක ඒවා ගැළපීමක් කරගන්න උත්සාහ ගන්න. පැහැදිලිද? අපි තවත් එක් බාහිර පරිසර සාධකයක් ගැන කතා කරමු. නෛතික පරිසරය. එහෙම නැත්නම් අපි කියනවා නීතිමය පරිසරය කියලා. නෛතික පරිසරයක් තුලින් වෙන්නේ අපි අපේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ගැන ගත්තොත් පාරිභෝගිකයා මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවත් නිෂ්පාදකයුණුත් ආරක්ෂා කරගැනීමේ අරමුණින් තමයි මේ නෛතික පරිසරය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි පාර්ලිමේන්තුවක් තුලින් හෝ සම්මත කරගන්නවා අනපනත් නීති රීති රෙගුලාසි වගේ දේවල් තුලින් නෛතික පරිසරය ව්‍යාපාරවලට බලපෑම් ඇති කරනවා. ඒ වගේම මෙන්න මේ කියන නීතිමය තත්ත්වයන් අනපනත් නීති රීති රෙගුලාසි වගේ දේවල් ක්‍රියාත්මක කරන්න රජයක් විසින් විවිධ ආයතන සහ විවිධ පුද්ගලයන් පත් කරලා තියෙනවා. ව්‍යාපාර විශේෂයෙන්ම අපි පාරිභෝගිකයා ගැන ගත්තොත් එහෙම පාරිභෝගිකයා විවිධ වෙළඳ අකටයුතුකම් වලින් ආරක්ෂා කරගන්න පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියක් පිහිටුවලා තියෙනවා. මේ අධිකාරිය යටතේ පාරිභෝගික අධිකාරි පනත අපි නිවැරදිව එක හඳුනගන්නවා නම් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත මගින් පාරිභෝගිකයන්ට සිදුවන අසාධාරණකම් වලින් පාරිභෝගිකයා ආරක්ෂා කරන්න නීති අනුකූලව පියවර අරගෙන තියෙනවා. එතකොට මේක කොහොමද ව්‍යාපාරවලට බලපාන්නේ? ඒකයි අපිට වැදගත් වෙන්නේ. ඒතර ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා මෙන්න මේ කියන නීති රීති අනපනත් වලට අනුව තමන්ගේ ව්‍යාපාරික කටයුතු මෙහෙවන්න. පාරිභෝගිකයාට අවඩක් සිදු වෙන පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට නොගැලපෙන නිෂ්පාදන කරනවා නම් ඒ සඳහා නීතිමය බලපෑමක් තියෙනවා, නීතිමය දඬුවම් දීමක් තියෙනවා. ඒ නිසා ව්‍යාපාරිකයන්ට සිද්ධ වෙනවා මේ රජයක් විසින් සම්මත කරලා තියෙන නෛතික පරිසරය තුළ ඉතා සාධාරණව කටයුතු කරන්න. තවත් එක උදාහරණයක් මම කියන්නම්. ඕගොල්ලන් දන්නවා අපිට පෞද්ගලික සමාගම් විදිහට අපේ ඊළඟ පාඩම් විදිහට අපි ව්‍යාපාර සංවිධාන ගැන කතා කරනවා. එතකොට මේ ගැන තවත් දැනුවත් වෙන්න පුළුවන්. අපි ව්‍යාපාර විවිධාකාරයෙන් පවත්වගෙන යනවා, මේවා ලියාපදිංචි කිරීම සිද්ධ කරනවා. ගොඩක් වෙලාවට පෞද්ගලික සමාගම් කියන එක ඔයගලන්ට සමීප ඇති. ගොඩක් වෙලාවට ඔයගලන් දකිනවා පෞද්ගලික සමාගම් ප්‍රයිවට් ලිමිටඩ් කියන ඒවා තියෙනවා. මේ දේවල් අපි ලියාපදිංචි කරන්න ඕන 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයෙක් ඉන්නවා. ඒ රෙජිස්ට්‍රාර්වරයා යටතේ තමයි ලියාපදිංචි කරන්න ඕනේ. මෙතනත් තියෙන්නේ නෛතික බලපෑම, නීතිමය පරිසරයේ එක බලපෑමක් විදිහට අපිට ඒකත් හඳුනගන්න පුළුවන්. ඊට අමතරව ආයතනයේ වැඩ කරන සේවකයන් සම්බන්ධයේ විවිධ නීති රීති රෙගුලාසි තියෙනවා. උදාහරණයක් විදිහට 1954 අංක 14 දරන සාප්පුහා කාර්යාල සේවක පනත. එතකොට මෙන්න මේ විදිහේ නීති රීති සහ මෙන්න මේ විදිහේ ආයතන වලින් මධ්‍යම පරිසර අධිකාරිය, කම්කරු විනිශ්චය සභා තුලින් පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරික ප්‍රජාවටත් සමස්තයක් විදිහටම නිෂ්පාදකයන්ට, දේශීය නිෂ්පාදකයන්ටත් ආරක්ෂාව සලසා ගැනීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ නෛතික පරිසරය තුළ ඊට අනුකූලව කටයුතු කරනවා කියන්නේ ව්‍යාපාර කටයුතු වලට සිද්ධ වෙන බලපෑමක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. එතකොට මේ නෛතික පරිසරයක් තියෙන එකෙන් ව්‍යාපාරිකයන්ට තම අභිමතය පරිදි කටයුතු කිරීමට තියෙන අවස්ථාවල් මගහැරෙනවා. සමහර වෙලාවට ව්‍යාපාරිකයෝ නීතියට පටහැනි ආකාරයට, පාරිභෝගිකයාට නුසුදුසු ආකාරයට විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න පුළුවන්. මේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ භාණ්ඩ වල ගුණත්වය බාලකරන එක. මම සරල උදාහරණයක් කියන්න. දැන් අම්මිරිස් විකුණන කෙනෙක් අපි මේ අහලා තියෙනවා, ඔකට අර වේලුණු ගස් ලැබු යට මික්ස් කරනවා කියලා. ඒකට ප්‍රමාණය වැඩියෙන් පෙන්නනවානේ. මෙන්න මේ විදිහේ අකටයුතු කම් වලින් වැළක්විලා ඉතා නීති අනුකූලව ව්‍යාපාර කටයුතු කරගෙන යන ව්‍යාපාරයේ පොළඹවන සාධකයක් විදිහට නෛතික පරිසරය අපිට දකින්න පුළුවන්. ඒතර ඔයගලන්ට තේරෙනවා ඇති, අපි මෙතෙක් කතා කරපු සියලුම බාහිර පරිසර සාධකයන් ඍජුව සහ වක්‍රව ව්‍යාපාරයේ කටයුතු වලට බලපෑම් එල්ල කරනවා. අපි තවත් එක් පරිසර සාධකයක් බාහිර පරිසර සාධකයකට අපේ අවධානය යොමු කරනවා, තාක්ෂණික පරිසරය කියන එක. නව සොයා ගැනීම, නව නිර්මාණ, සංනිවේදනයේ දියුණුව, ඩිජිටල් තාක්ෂණය, අන්තර්ජාලය සොයා ගැනීම, නැනෝ තාක්ෂණය වගේ දේවල් හින්දා මේ තාක්ෂණික පරිසරය ඉතා බලවත් ලෙස ව්‍යාපාර ලෝකයේ බලපෑම් ඇති කරන සාධකයක් විදිහට අපිට හඳුනගන්න පුළුවන්. එතර මේ නම සොයා ගැනීම, විද්‍යාවේ දියුණුව ඍජුවම ව්‍යාපාර කටයුතු වලට බලපෑම් ඇති කරනවා. කොහොමද බලපෑම් ඇති කරන්නේ? මෙතනත් ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් කියන දෙකම ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අතීතයේදී අපි සරල අත්‍යන්ත්‍ර වලින් රෙදි නිෂ්පාදනය කරත් වර්තමානයේ මේ තාක්ෂණයේ දියුණුව හින්දා කෙටි කාලයකින් ගුණාත්මක වැඩි ගුණත්වයකින් යුක්තව අඩු පිරිවැයකින් නිමවුන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කරන්න පුළුවන් උපකරණ, තාක්ෂණික උපකරණ යොදා ගැනීම සිද්ධ වෙනවා. ඊළඟට තවත් උදාහරණයක් මම කියන්නම්. අතීතයේදී අපි පණිවිඩ හුවමාරුව කරේ සාමාන්‍ය තැපෑල මගින්. නමුත් වර්තමානයේ මේ තාක්ෂණයේ දියුණුවේ හින්දා ව්‍යාපාර කටයුතු වලදී ඉතා ඉක්මනින් ලිපි යැවීම, පණිවිඩ යැවීම් සිදු කරන්න පුළුවන් වෙලා තියෙනවා අන්තර්ජාලය භාවිතයෙන්. උදාහරණයක් විදිහට ඊමේල් පහසුකම්, විද්‍යුත් තැපැල් පහසුකම් ගන්න පුළුවන්. ඊළඟට ඕගොල්ලන් නිරන්තරයෙන් කතා බහ කරනවා WhatsApp වලින්, Viber වලින්, SMS යවනවා කියලා කියනවා. මේ වචන සමීපින්ද මම ඒ උදාහරණ ගත්තේ. තවත් තාක්ෂණයේ බලපෑමක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අපේ ගිනුම් කරන කටයුතු සඳහා විවිධ පරිගණකගත මෘදුකාංග පාවිච්චි කරන එක. අතීතයේ අපි කරේ පොත්තක් අරගෙන පොතේ අර ගිනුම් ගහලා ඒ ටික හදාගෙන යන එක. නමුත් වර්තමානයේ ව්‍යාපාර කටයුතු සංකීර්ණ වෙලා තියෙනවා. සංකීර්ණ වීම හේතුවෙන්ම පුද්ගලයෝ පුරුදු වෙලා තියෙනවා විවිධ වූ පරිගණක ආශ්‍රිත වැඩසටහන් තුලින් තමන්ගේ කාර්යයන් කරගන්න. උදාහරණයක් විදිහට පරිගණක හා තොරතුරු පද්ධති භාවිතා කරමින් ගිනුම් සටහන් පවත්වාගෙන යන්න. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ක්වික් බුක් කියන කවුන්ටින් පැකේජ් එක වගේ දේවල් වලින් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ගිනුම් කටයුතු පරිගණක ආශ්‍රයෙන් භාවිතා කරන්න. ඒ මම කතා කරේ කොහොමද තාක්ෂණික පරිසරයේ ව්‍යාපාර කටයුතු සඳහා බලපෑම් එල්ල කරේ කියන එක. ඊළඟට තවත් වැදගත්ම සාධකයක් තමයි මේ ආර්ථික පරිසරය කියන එක. ආර්ථික පරිසරය කියලා අපි හඳුනගන්නවා ව්‍යාපාරවලට බලපෑම් කරන්න ආර්ථික සාධක ඇතුළත් පරිසරය. මොනවද ආර්ථික පරිසර සාධක කියන්නේ? උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පොලී අනුපාතය. ඔගලන්ට මේ සංකල්පයේ සමහර විට එච්චර සමීප නැතුව ඇති. 10 ශ්‍රේණියේනේ පොලී අනුපාතය කියලා අපි අදහස් කරන්නේ බැංකුවක් විසින් ප්‍රජාවගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලියත් පාරිභෝගිකයන් විසින් ගන්නා ණය සඳහා අය කරන පොලියටත් අපි කියනවා පොලී අනුපාතිකය. එතකොට පොලී අනුපාතිකයේ අඩු වැඩි වෙන අවස්ථා අනුව ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ තැන්පතු සඳහා ගෙවන පොලිය වැඩි නම් පාරිභෝගිකයෝ ගොඩක් පරිභෝජනය කරන්න තමන්ගේ මුදල් වැය කරන්න නැතුව ඒවා තැන්පත් කරලා වැඩි පොලියක් ආදායමක් ලබා ගන්න උත්සාහ කරනවා. ඊළඟට තවත් ආර්ථික සාධකයක් තමයි උද්ධමනය කියලා කියන්නේ. උද්ධමනය කියලා අපි හඳුනා ගන්නවා භාණ්ඩ හා සේවාවල මිල මට්ටම් අඛණ්ඩව ඉහළ යන එක. පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යාම. මිල මට්ටම් ඉහළ යනවා කියලා කියන්නේ පාරිභෝගිකයෝ මිල දී ගැනීමට එතරම් පෙළඹෙන්නේ නැහැ. ඒක ව්‍යාපාරවලට බලපෑම් එල්ල කරන විදිහක්. තවත් එකක් තමයි ආදායම් ව්‍යාප්තිය. රටක ආදායම රටේ ජනතාව අතර බෙදිලා ගිහින් තියෙන්නේ කොහොමද කියන එක. සීමිත පිරිසක් අතර ආදායම බෙදිලා ගිහිල්ලා තියෙනවා නම් සීමිත ප්‍රමාණයකට තමයි හැකියාව ලැබෙන්නේ භාණ්ඩ හා සේවා උපරිම අයුරින් පරිභෝජනය කරන්න. ආදායම් ව්‍යාප්තිය සමබරව බෙදිලා ගිහින් තියෙනවා නම් හැමෝටම සමාන ආදායම් මට්ටම් ලැබෙනවා නම් හැමෝම එක හා සමානව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට යොමු වෙනවා. මේක ඉතාම සංකීර්ණ සංකල්පයක්. ඕගලන්ගේ සීමාවෙදී බොහොම සරලව මම ඉදිරිපත් කරේ. ඊළඟට තියෙන්නේ රැකියා නියුක්තිය. රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම ගැළපෙන රැකියාවක්, තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් වලට ගැළපෙන රැකියාවක් ලැබෙන එක ආර්ථික සාධකයක්. මේ ආර්ථික සාධක ඍජුවම ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර සම්බන්ධතා, විදේශ විනිමය අනුපාත, ඉතුරුම් කියන දේවල් ව්‍යාපාරවලට ඍජු බලපෑම් ඇති කරනවා. ඊළඟට තවත් වැදගත් එක් පරිසර සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන් ගෝලීය පරිසරය කියන එක. ගෝලීය පරිසරයක් තුලින් සිද්ධ වෙන්නේ අපි කලිනුත් කතා කරා අන්තර්ජාතීය සංනිවේදනයේ සහ තාක්ෂණයේ දියුණුවේ හින්දා ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා කියන එක. එතකොට ගෝලීය පරිසරයේ තුලින් ව්‍යාපාර, දේශීය ව්‍යාපාරවලට ඇති කරලා තියෙන බලපෑම් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් නවීන තාක්ෂණය ලැබෙන එක, ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන් වෙන එක, කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර, විදේශ ප්‍රාග්ධනය වගේ දේවල් රට තුලට ලැබෙන දේ අපිට හඳුනා ගන්න පුළුවන්. මම කිව්වා මේ හැම පරිසර සාධකයකම ධනාත්මක සහ ඍණාත්මක බලපෑම් තියෙන බව. එතකොට කොහොමද ගෝලීය පරිසරයෙන් ඇතිවෙන අහිතකර බලපෑම්? මං හිතන්නේ ගොඩාක් අය දැන් මේකට මූණ දීලා තියෙනවා. විවිධ රටවල තියෙන දේශීය සංස්කෘතියට ගැලපෙන්නේ නැති බටහිර සංස්කෘතියේ අයහපත් දේවල් අපි වැළඳගත් අවස්ථා තියෙනවා. ව්‍යාපාරිකයොත් එහෙමයි. සමහරවිට අපේ සංස්කෘතියට උචිත වෙන්නේ නැති දේවල්, නැති නිෂ්පාදන ඉදිරිපත් කරන අවස්ථා දකින්න පුළුවන්. ඊළඟට දැඩි තරඟකාරීත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ දැඩි තරඟකාරීත්වය තුළ බලවත් රටවල් දුර්වල රටවල් වල තියෙන ශක්තියින් උරා ගැනීම සිද්ධ කරනවා. උදාහරණයක් විදිහට දේශීයව තියෙන පුහුණු ශ්‍රමය වැඩි මුදලක් ලබලා දීලා විදේශීයව ගෙන්වා ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අපේ රටේ ශ්‍රමය, පුහුණු ශ්‍රමය විදේශ රටවලට ඇදිලා යාම සිද්ධ වෙනවා. මේ දේවල් නිසා දේශීය ව්‍යාපාරවලට ගෝලීය පරිසරයෙන් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ අපි අවසාන වශයෙන් අපේ පාඩමේ අවසාන කොටසට එන්න යන්න දෙම ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද කියන එක. ව්‍යාපාර පරිසරයක් අධ්‍යයනය කිරීමෙන් ව්‍යාපාරිකයෙකුට ලැබෙන්නේ අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කිරීමෙන් තමන් සතු ශක්තියින් සහ දුර්වලතා හඳුනගන්න එක. අපි අභ්‍යන්තර පරිසර සාධක සාකච්ඡා කරනකොටත් කතා කරා අභ්‍යන්තර පරිසරයේ තියෙන පාර්ශ්වයන් සතු ශක්තියින්, උදාහරණයක් විදිහට ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් අයිතිකරුවෙකුට තියෙනවා නම්, කළමනාකරුවෙක් අත්දැකීම් බහුලයි නම්, සේවකියෙක් හැකියාවලින් උපරිම වෙලා ඉන්නවා නම්, පිළිගත් සන්නම් නාමයක් ව්‍යාපාරයට තියෙනවා නම්, ඒ ව්‍යාපාරයට ඒවා ශක්තියින් තමන්ගේ අරමුණු කරා යන්න උදව් වෙන දේවල්. ඒ වගේම තමයි දුර්වලතා විදියට අපිට හඳුන ගන්න පුළුවන් අයිතිකරුවන්ගේ මූල්‍ය ශක්තිය ප්‍රමාණවත් නැත්නම්, පුහුණු සේවකයෝ ප්‍රමාණවත්ව ව්‍යාපාරයේ තුල නැත්නම්, තාක්ෂණික දැනුම යාවත් කාලීන වෙන්නේ නැත්නම්, හොඳ සංස්කෘතික ව්‍යාපාර සංස්කෘතියක් නැත්නම්, සංවිධාන සංස්කෘතියක් ව්‍යාපාරයේ තුල නොමැති අවස්ථාවලදී ඒවා ඍණාත්මක විදියට ව්‍යාපාරයට බලපෑම් එල්ල කරනවා. මේ දේවල් අපි දුර්වලතා විදියට හඳුන ගන්නවා. එතකොට ව්‍යාපාරය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනය තමයි අභ්‍යන්තර ශක්තියින් සහ දුර්වලතා හඳුනාගත්තොත් ශක්තියින් වලින් උපරිම ප්‍රයෝජන ගන්නත්, දුර්වලතා අවම කරගන්න ඕන ක්‍රියාමාර්ග ගන්නත් ව්‍යවසායකයෙකුට, එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙකුට හැකියාව ලැබෙනවා. බාහිර ව්‍යාපාර පරිසරයේ අධ්‍යයනයෙන් ඇති වෙන්නේ අපිට හැකියාව ලැබෙන්නේ ව්‍යාපාරයට තියෙන අවස්ථා සහ තර්ජන හඳුනාගන්න එකයි. මොනවද බාහිර පරිසරය තුලින් අපිට ලැබෙන අවස්ථා? උදාහරණයක් විදිහට පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස් වුණාම ව්‍යාපාරවලට පුළුවන් ඒ වෙනස් වෙන ජීවන රටාවට අනුව තමන්ගේ නිෂ්පාදන වෙනස් කරන්න. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම නවීන තරුණ ජනගහනය වැඩිපුරම විලාසිතා සඳහා කැමති. එතකොට ඒගොල්ලන් කැමති විලාසිතා පිළිබඳව අධ්‍යයනය කරලා ඒවා ඉදිරිපත් කිරීම තුළින් ව්‍යාපාරයේ අලෙවි ආදායම ඉහළ නන්වා ගන්න පුළුවන්. ඊළඟට රජයේ විසින් විවිධ අඩුපොලී යටතේ ණය ක්‍රම හඳුන්වා දීම ව්‍යාපාරයකට අවස්ථාවක් වෙනවා. දැන් පහුගිය කොවිඩ් කාලයේ ඔයගලන්ට මතක ඇති ව්‍යාපාරිකයන් සඳහා ඉතා අඩුපොලියට ණය ලබා දීම සිද්ධ වුණා. 4% වගේ අඩුපොලියකට ණය ලබා දීම සිද්ධ වුණා. ව්‍යාපාරිකයන්ට මෙන්න අවස්ථාවක් මේ ණය මුදල් අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු සංවර්ධනය කරගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අධිවයගේ මාර්ග ඉදිකිරීම නිසා ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදිත ඉතා ඉක්මනින් වෙළඳපොළට ප්‍රවේශ කිරීමට අවස්ථාව ලැබුණා. ඊළඟට නව නගර බිහිවීම, වරාය අලුත් වැඩියා කිරීම වගේ දේවල් සිද්ධ වුණාම, අලුතින් විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනයේ බිහි වෙනවා වගේ දේවල් සිද්ධ වෙනකොට ඒ ආශ්‍රිතව ව්‍යාපාරිකයන්ට නව ව්‍යාපාර අවස්ථා ජනිත කරගන්න අවස්ථාවල් ලැබුණා. මෙන්න මේ බාහිර පරිසරයේ ඇතිවෙන අවස්ථා හඳුනාගෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ගන්න ව්‍යාපාර පරිසරය අධ්‍යයනයෙන් අපිට හැකියාව ලැබෙනවා. ඔය වගේම තමයි ඕකේ විරුද්ධ පැත්ත, ඒ කියන්නේ තර්ජන හඳුනගන්න එක. අර අන්තර්ජාතික වෙළඳ සම්බාධක පැනවීම වගේ තුලින් ව්‍යාපාරිකයන්ට ප්‍රබල බලපෑම් එල්ලෙනවා. ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු අඩාල වෙන්න පුළුවන්. දැන් පහුගිය කොවිඩ් කාලයේදී සමහර නිෂ්පාදන ආනයන කරන එක තහනම් කරා. එතකොට ඒ ආනයන තහනම් කිරීම තුළින් ආනයන ව්‍යාපාරයේ වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වුණු ව්‍යාපාරිකයන්ට තමන්ට ඍජු බලපෑම් ඇති වුණා, ඍණාත්මක බලපෑම් ඇති වුණා, තමන්ගේ ව්‍යාපාර කටයුතු බිඳ වැටුණා. ඒ වගේම තමයි තරඟකරුවන් බිහි වෙනවා කියන එකත් ව්‍යාපාරවලට දැඩි තර්ජනයක්. නව තාක්ෂණික ක්‍රමවලට අනුගත වෙන්න ඇති නොහැකියාවත් අපි තර්ජනයක් විදිහට දකිනවා. එතකොට මේ ව්‍යාපාර පරිසරය අධ්‍යයනයෙන් ව්‍යාපාරිකයෙක් කරගන්න ඕනේ බාහිර පරිසර අධ්‍යයනයෙන් අවස්ථා ඇති වුණොත් ඒ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්න එකත්, තර්ජන ඇති වෙනකොට පෙර සිට සූදානම් වෙලා ඒ තර්ජන සඳහා සාර්ථකව මුහුණ දෙන්නත් ව්‍යාපාරිකයන්ට
හැකියාව ලැබෙනවා.
හොඳයි, මං හිතන්නේ ඔගලන්ට අද දවසේ ව්‍යාපාර පරිසරයේ පිළිබඳ පාඩම තුලින් දළ අවබෝධයක් ලැබෙන්න ඇති. මොනවද මේ ව්‍යාපාර පරිසර සාධක වෙන්නේ, කොහොමද මේ ව්‍යාපාර පරිසර සාධක ව්‍යාපාර කටයුතු සඳහා එහෙම නැත්නම් ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කරන්නේ, ඒ බලපෑම් කොහොමද ව්‍යාපාර ආයතනයක් අවස්ථාවක් විදිහට ප්‍රයෝජනයට ගන්නෙ, තර්ජන තියෙනවා නම් ඒ තර්ජන අවම කරන්න සූදානම් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ තීරණ ගන්නෙ, ඊළඟට ව්‍යාපාර ආයතනයේ තියෙන ශක්තියින් උපරිමයෙන් උපයෝජනය කරගන්නේ කොහොමද කියන එකත්, ව්‍යාපාර ආයතනයේ තුල තියෙන දුර්වලතාවයන් මගහරවා ගැනීමට ගන්න ඕන ක්‍රියාමාර්ග පිළිබඳවත් තමයි අද දවසේ අපි ඉතා සරලව සාකච්ඡා කරේ. ඉතින් දරුවනේ, තවත් දවසක අපි මේ විදිහේ රසබර වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ව්‍යාපාර හා ගිනුම් කරන අධ්‍යයනය පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගායානි ධර්මදාස ගුරුමෑණියන්.
ඌවේ ගුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිතර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙනමත් අපි වෙමු පුංචි කැකුළුමත්.